SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි මුලින්ම කතා බහ කරමු ශ්‍රී ලංකාවට සම්බන්ධ වන කාරණාව පිළිබඳව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පැවැත්වෙමින් තිබුණා. ඉතින් ඒ අතරතුරේදී 2021 කියන දින දෙක තුළදී ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දීලා තිබුණා ලංකාව පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මානව හිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාව ඉදිරිපත් කළා. මෙහිදී තිබුණු සුවිශේෂතා පිළිබඳව අපි මුලින්ම කතා බහ කරමු. සමස්ත ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව අවධානයෙන් සිටිය නිසා අමල් පුලුවන් දේ සම්බන්ධව මේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව වාර්තා ඉදිරිපත් වන අවස්ථාවේදී සිදුණු විශේෂතා පිළිබඳව අපිට කරුණු ඉදිරිපත් කරන්න.
මෙතන දිල්රුක්ෂි මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කළ තිබුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් ඇති කරගත්තු ප්‍රගතිය පිළිබඳව. ඉතින් මෙහිදී මහ කොමසාරිස්වරයා යම්කිසි විදියකට ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කළා. බලාපොරොත්තු වෙච්ච පරිදි ශ්‍රී ලංකාව ඒ වගවීම සම්බන්ධයෙන් ඒ ඉටු කරන්න පොරොන්දු වෙච්ච කාරණා බලාපොරොත්තු වෙච්ච ප්‍රගතියක් තිබුණේ නැtei කියලා. ඒ එක්කම සමහර ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අතුරුදන්වන් පිළිබඳ ඒ කාර්යාලයක් පිහිටවීම, යුද්ධ සමයේ සිදු වෙච්ච අලාභ හානි සම්බන්ධයෙන් ඒ හානි පූර්ණේ සඳහා කාර්යාලයක් පිහිටීම වගේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පැසසමට ලක් වුණා. නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් ඒ කටයුතු සොයා බැලීමට විශේෂ අධිකරණයක් තවමත් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබුණා. ඒ කෙසේ වෙතත් ඒ දෙවැනි දිනේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව ඒකමතිකව සම්මත වුණා. මේ යෝජනාව සම්මත වීමත් එක්කලා ශ්‍රී ලංකාවට තව අවුරුදු දෙකක කාලයක් ලබා දීලා තියෙනවා වගවීම සම්බන්ධයෙන්. ඒ 2015 ඒ පොරොන්දු වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් ඒවා ඉෂ්ට කිරීම සඳහා ඒ වැඩිපුර කාලයක් දැන් ලබා දීලා තියෙනවා.
අමල්, එතකොට දැන් ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් ඉදිරිපත් වූ නියෝජිතවරුන් විශේෂයෙන්ම විදේශ අමාත්‍ය තිලක් මාරපෙණ මහතා කිව්වා මේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ මේ වාර්තාවේ තියෙන ඇතැම් කරුණු පිළිගන්නට බැහැයි කියලා. දැන් ඒ සම්බන්ධව අනිකුත් රටවල් වල යම් කිසි ප්‍රතිචාරයක් තිබුණා කියලා අපට වාර්තා වෙනවද මානව හිමිකම් සැසියේදී?
ඔව්, මෙතන ඇත්තටම සෑහෙන දුරට ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය අගෙීමකට ලක් වුණා. ඒ එක්කම හුඟක් අය ප්‍රකාශ කළේ මේ කරුණු කාරණා ඉෂ්ට කරන්නට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන දේශපාලන අර්බුදන් එක්තරා විදියකට මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට බාධාවක් වුණායි කියලා. ඉතින් ඒ නිසා එක්තරා විදියකට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට සෑහෙන අනුකම්පාවකුත් ලැබෙන ස්වරූපයකුත් තිබුණා. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ඇතිවෙච්ච දේශපාලන අර්බුද සම්බන්ධයෙනුත් අනෙකුත් සමාජික රටවල් මේ වෙලාවේදී අවධානය යොමු කළා. ඉතින් ඒ පැත්තෙන් බලපුවහම ශ්‍රී ලංකාවට වගවීම සම්බන්ධයෙන් කරුණු කාරණා ඉෂ්ට කරන්නට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එක්තරා විදිහකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ අනුග්‍රහය ලැබුණා කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව පැත්තෙන් විදේශ අමාත්‍යවරයාට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හැටියට හිටපු අමාත්‍ය සරත් අමුණුගම සහභාගි වුණා. නමුත් සරත් අමුණුගමට මේ සමුළුව අමතා ආමන්ත්‍රණය කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලබා දීලා තිබුණේ විදේශ අමාත්‍යවරයාට පමණයි.
අපි දැක්ක ශ්‍රී ලංකාව තුළත් මේ සම්බන්ධව යම් කිසි වූ කාරණා මේ සැසිවාරයට කලින් කතා බහ වෙනවා. ජනාධිපතිවරයාට නියෝජිතවරුන් යවිය හැකි, නමුත් නියෝජිතවරුන්ට සමුළුව ඇමතීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හැකියාව ලැබෙන්නේ විදේශ අමාත්‍යවරයාට හෝ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාට පමණයි කියලා. දැන් එතනදී මේ අන්තර්ජාලය මගින් සම්බන්ධ වුණු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය දීපිකා උඩුගම මහත්මිය සම්පූර්ණයෙන්ම මේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ යෝජනාව පිළිගනිමින් කතා බහ කළා විදේශ අමාත්‍යවරයාට. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගේ ප්‍රකාශයත් අතර එකඟතාවක් තියෙන බවක් අපිට දකින්නට ලැබුණේ නැහැ. මෙහෙම දෙයක් වෙලා තිබුණේ ඇයි අමල්?
මෙතන ඇත්තටම ශ්‍රී ලංකාව රජයේ පැත්තෙන් විදේශ අමාත්‍යවරයාගේ ස්ථාවරය උනේ විදේශීය විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියක් ඇති කිරීම සම්බන්ධයෙන් තමයි ඔහුගේ වැඩි අවධානය යොමුලා තිබුණේ. ඉතින් මෙතනදී ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව එවැනි අධිකරණයක් පිහිටවීමට විධිවිධාන නැtei කියලා. එහෙම කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍යයි. ඒකට පාර්ලිමේන්තුව තුළින් දෙක පමණක් නෙමෙයි රටේ ජනමත විචාරණයකත් පවස්තන්නට අවශ්‍ය වෙනවයි කියලා. ඊට අමතරව මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ තිබුණ සමහර කරුණු, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තවත් අනාගතයේදී සමූහ මිනිමලවල් හම් වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කොහොමද කියන පිළිබඳ අය ඒ ප්‍රශ්න නගලා තිබුණා. ඇත්තට මෙතනදී අනාගතයේදී සමුහ මිනි වලවල් හම්බවෙයිද නැද්ද කියන කාරණාව පිළිබඳ එවැනි ප්‍රශ්න මතු කිරීම සාධාරණ නොවන බව තමයි විදේශ මාත්‍යවරයාගේ ඒ ප්‍රකාශයෙන් කියලා තිබුණේ. මානව හිමිකම් පැත්තෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය ඒක අතර ස්වාධීන ආයතනයක් ලෙස ඔවුන් සෑහෙන දුරට ඒ මහකොමසාරිස්වරියගේ වාර්තාව සමග එකඟ වුණා. ඒ සමහර ස්ථානවල සම්පූර්ණ එකඟතාවයක් නොතිබුණත් සමස්තයක් හැටියට ඔවුන් එකඟතාවයකට එන කරුණු බොහොමයකුත් මේ වාර්තාවේ තිබුණා.
ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙන තවත් කාරණාවක් අපිට කතාබහ කරන්නට අවකාශ ලැබෙනවාද ලෝවටා විදේශ වීති සංග්‍රහයෙන්? මොකද මේ ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර තියෙන මේ සිදුවීමට සිංගප්පූරුවෙන් දක්වලා තියෙන ප්‍රතිචාර මේ වෙනකොට ලෝකයේ අවධානයට ලක් වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙන නිසා, විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ සිදුවීමේදී මේ ජනාධිපති විමර්ශන කොමිසමෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා ක්‍රියාමාර්ග ගැනීම සඳහා. ඉතින් එහිදී බොහෝ දිනකගේ කතාබහට පසුගිය කාලවකවානුවේදීත් ලක් වෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු සභාපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා, ඔහු සිංගප්පූරු ජාතිකයෙක්, දැන් ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා ඉන්නේ, ලංකාවේ නැහැ. ඔහු අත්අඩංගුවට අරගෙන මේ සම්බන්ධව චෝදනා ගොනු කිරීමේ කාරණාව සිද්ධ වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව චෝදනාවක් නැගෙමින් තිබුණා. මේ අනිත් හැමදේම කළාට හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙමින් තියෙනවා කියලා. දැන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් පසුගිය කාලවකවානුවේදී සිංගප්පූරුවේ නිල චාරිකාවක නියැලුණා. ඉතින් එහිදීත් මේ සම්බන්ධව සාකච්ඡා වුණායි කියලත් අපිට තොරතුරු වාර්තා වුණා. දැන් ශ්‍රී ලංකාවෙන් නැගෙන මේ චෝදනාවට සිංගප්පූරුවෙන් යම් කිසි වූ පිළිතුරක් ලබා දීලා තියෙනවා. මා කැමතියි මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගන්නමල්.
දිල්රුක්ෂි, සිංගප්පූරුවේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ ජනවාරි මාසයේ ඉඳලා අර්ජුන මහේන්ද්‍රන් නැවතත් ලංකාවට එවීම සම්බන්ධයෙන් ඔවුන් නීතිමය කටයුතු කරමින් සිටියයි කියලා. ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයේදී ඔවුන්ගේ අග්‍රාමාත්‍යවරයාගෙන් කරපු ඉල්ලීම ප්‍රකාරව ඔවුන්ගේ නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ නීතිපතිගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු නැහැ කියලා. මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔවුන් එවපු ලිපිගොනුව දැනට මාස දෙකකට කලින් ලංකාවට එවලා තියෙනවා. නමුත් ඒ සඳහා තවමත් ප්‍රතිචාර ශ්‍රී ලංකාවෙන් ලැබුණේ නැහැයි කියලා. ඉතින් මෙතනදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිංගප්පූරුවට කරපු ඒ දෝෂාරෝපණය ප්‍රතික්ෂේප කරමින් නැවතත් මේ කාරණාවට වග කියන්න ඕන ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ඔවුන් බලාපොරොත්තු වෙච්ච පැහැදිලි කිරීම ලබා නොදීම නිසා තමයි මේ කාරණාව ප්‍රමාද වුණේ කියලා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔවුන්ට නගපු චෝදනාවට බොහොම පැහැදිලිවම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා.
අපි මේලඟට ලෝකයේ මේලඟට වැඩිපුර අවධානයට ලක් වෙන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු. නවසීලන්තයේ කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන මේ දවස්වල, පසුගිය දිනවලදී සිදුවුණු අර ඔස්ට්‍රේලියානු ජාතික දක්ෂිණාංශික අන්තවාදී ආකල්ප සහිත පුද්ගලයෙකු විසින් මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කරපු ඒ ප්‍රහාරයත් එක්ක, දැන් මේක මේ සමාජ මාධ්‍යවල සජීව විකාශය කරන ලැබුවා. දැන් මේ හේතුව නිසා සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ එය මේ ත්‍රස්ත ක්‍රියාවලට කොයි ආකාරයෙන් උපයෝගී කරගත හැකිද කියන කාරණාව සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම අවධානය යොමු වෙමින් තියෙන කාලවකවානුවක නවසීලන්ත අගමැතිවරිය ජසින්තා ආඩන් මේ වෙනකොට යම් කිසි වූ ක්‍රියාමාර්ගයක් මේ සඳහා ගන්නට අරාඳිමින් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. සමස්ත තොරතුරු ඔබෙන් දැනගන්න කැමැති යම.
දිලෘක්ෂි, ජසින්දා ආඩන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා. ඇයගේ ප්‍රධානම චෝදනාව තමයි මේ ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුවන අවස්ථාවේදී එය සජීව විකාශ වීම තුළින් මේක ඇත්තටම නොයෙකුත් දින අතරට ගිහිල්ලා මේක සමාජ මාධ්‍ය මේ ප්‍රචණ්ඩත්වයට රුකුලක් ලබා දුන්නා. එහෙම නැත්නම් මේ තවත් මේ වැනි දේවල් ක්‍රියා කිරීමට ඒක ලොකු ආධාරකයක් උනායි කියලා. ඉතින් මේ සමාජ ජාලා පාලනය කිරීම සඳහා අනිකුත් රාජ්‍ය නායකයන්ගිනුත් සහය ඇතිව ඒ ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ඇය ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් මෙතනදී Facebook ජාලය ප්‍රකාශ කරලා තියෙන්නේ වෙඩි තැබීම සිද්ධ වෙන අවස්ථාවේදී ඒ වෙඩි තබපු පුද්ගලයා ඔහුගේ ක්‍රියාව සජීවීව Facebook කරා ලබා දෙන අවස්ථාවේදී 200ක් විතර ප්‍රමාණයක් පුද්ගලයන් තමයි මේක නරඹලා තියෙන මේ අවස්ථාවේදී. පසුව මේක දසලක්ෂ ප්‍රමාණයකට ප්‍රවර්ධනය වෙලා තියෙනවා. Facebook ආයතනය විසින් 115ක් විතර මේ වීඩියෝ නැවත පෝස්ට් කරපු ඒවා ඔවුන් Facebook එකෙන් ඉවත් කළයි කියලා. ඒ කෙසේ වෙතත් Facebook එක කොයි ආකාරයෙන්ද ජනතාව පාවිච්චි කරන්නේ, මේ ප්‍රචණ්ඩත්වයට කොයි විදිහට මේකෙන් දායකත්වය දෙන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය තමයි ජෙසින්ද ආඩන් මේ සිද්ධියෙන් පස්සේ ඉල්ලීමක් කරලා තියෙන්නේ.
අපි මේළඟට අවධානය යොමු කරමු බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යාන සම්බන්ධව ඇතිවලා තිබුණ අරපුදේ පිළිබඳව ඉතියෝපියානු ගුවන් යානයේ කඩාවැටීම, ඒ වගේම පසුගිය වසරේදී ඉන්දුනීසියාවේ ලයනයා ගුවන් සමාගමට අයත් මේ බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානයේ කඩාවැටීම, මේ හේතු දෙක නිසා ජීවිතක්ෂයට පත් වුණු අතිවිශාල පුද්ගලයන් සංඛ්‍යාව හේතුවෙන් මේ ගුවන් යාන බොහෝ රටවල මේ වෙනකොට ගුවන්ගත වීම නවත්වලා තියෙන්නේ. මේ ආකාරයෙන් එකම ආකාරයට මේ ගුවන් යාන කඩාවැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කළා. දැන් යම් කිසිවු හේතුවක් හොයාගෙන තියෙනවා කියලායි අපිට වාර්තා වෙන්නේ. අමල් මොකක්ද?
ඔව් දිලුක්ෂි, ඇත්තටම මෙතන ගුවන් අනතුරු දෙකම සමානයි කියන කාරණාව දැන් කවුරුත් පිළිඅරගෙන තියෙනවා. ඔවුන්ට චන්ද්‍රිකා ඔස්සේ ලැබිච්ච ඒ දත්ත අනුවත්, ඒකම ගුවන් නියමයන්ගෙන් ලැබිච්ච ඒ තොරතුරු අනුවත්, ඒ කියන්නේ මේ වර්ගයේ ගුවන් යාන ධාවනය කරපු ඒ ගුවන් නියමුවන්ගෙන් ලැබිච්ච තොරතුරුත් එක්ක දැන් තීන්දුව කළා තියෙනවා. මේ ගුවන් අනතුරු දෙකම එක හා සමානයි. මේ ගුවන් යාන දෙකම කඩාවැටෙන අවස්ථාවලදී ඒ ඔවුන්ගේ ගමන් පතය, ගමන් කරපු ආකාරය සමානයි කියලා. ඉතින් ඒ අනුව ඔවුන් දැන් සැක කරනවා මේ ගුවන් යානට හරි කළා තිබිච්ච සුවිශේෂ ආරක්ෂක පද්ධතියක්, එන්කාස් කියන මේ ආරක්ෂක පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියා නොකිරීම නිසා තමයි මේ ගුවන් අනතුරු සිද්ධ වුණේ කියලා. මෙතනදී දැනට විශ්වාස කරනවා මේ එන්කාස් කියන පද්ධතිය ගුවන් නියමුවත් මේකේ තියෙන ඔටෝ පයිලට්, එහෙම නැත්නම් මේ ස්වයංක්‍රීය පද්ධතියත් අතර ලොකු ඝස්තනයක් සිද්ධ වුණා. මේ ගුවන් නියමුව දිගින් දිගටම මේ ගුවන් යානයේ ස්වයංක්‍රීය පද්ධතියත් එක්ක පොරබදුවයි කියලා ගුවන් යානය ඒ ගුවනේ රඳවා ගන්නට. මෙතනදී සිද්ධ වෙනවයි කියලා කියන්නේ මේ ස්වයංක්‍රීය පද්ධතිය හිතනවා ගුවන් නියමුව මේ ගුවන් යානය හරි ආකාරයෙන් ඒ අවශ්‍ය කෝණයෙන් ගුවන් යානය ගුවන්ගත කළේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ස්වයංක්‍රීය පද්ධතිය හැමතිස්සෙම ගුවන් යානය පල්ලෙහාට, එහෙම නැත්නම් ගුවන් යානයේ ඒ අපි කියන මේ නෝස් එක පල්ලෙහාට දාන්නට උත්සාහ කරනවා. ගුවන් නියමුව දිගින් දිගටම මේ ගුවන් යානයේ මූණ ඉස්සරහට දාලා ගුවන් ගත කරන්නට උත්සාහ කරනවා. ඉතින් මේ අර්බුදය නිසා තමයි අවසානයේදී ගුවන් නියමුව පැරදිලා ඒ ස්වයංක්‍රීය පද්ධතිය ගුවන් යානය පල්ලෙහාට දාන ක්‍රමවේදයක් තිබිලා තියෙන්නේ. ඉතින් මේ නිසා දැන් ඒ ස්වයංක්‍රීය පද්ධතිය අක්‍රිය කිරීමට හෝ එහෙම නැත්නම් ඒ ස්වයංක්‍රීය පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවනවා නම් දැනට ධාවනෙන් ඉවත් කළ තියෙන 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යාන 380ක් විතර ප්‍රමාණයට මේ අලුත් අනතුරු ඇඟවීමේ බුබුලක් සවි කිරීමට ඔවුන් දැන් තීන්දුව කළා තියෙනවා. ඒක අලුත් ආරක්ෂක පියවරක් හැටියට, මේ අනතුරු දෙකෙන් අතුරු ඵලයක් හැටියට ඒ කාරණාව කිරීමට ඔවුන් බෝයිං සමාගම එකඟ වෙලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේ ගුවන් යානය නැවත ගුවන්ගත කරන්නට අවසර දෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ නැවත සලකා බැලීමක් ඇමරිකානු ඒ බලධාරීන් විසින් සිදු කරන්නට නියමිතයි. ඒ කාරණාව මේ මාසයේ අවසාන වෙනකොට ඔවුන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
ලෝකයේ මීළඟට කතාබහ වෙමින් තියෙන කාරණාව තමයි බ්‍රෙක්සිට් එක. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්ගෙන් ඉවත් වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් වුණු ජනමත විචාරණයෙන් ඉවත් වෙන්න කියලා ජනමතය ප්‍රකාශයට පත් වුණා. ඊට පස්සේ සිදුණු සිදුවීම් දාමය සම්බන්ධව එකිනෙකට මේ ප්‍රවෘත්ති වාර්තා වෙමින් යන්නේ. දැන් අවසාන වතාවට අපි කතාබහ කරමින් හිටියේ තෙරේසා මේගේ මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව වෙන යෝජනාවලියට පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමේදී දෙවරක් ඇය පරාජයට පත් වුණා. ඊට පස්සේ අවසාන වශයෙන් ඇයට යම් කිසිවු සහයෝගයක් පාර්ලිමේන්තුව තුළදී ලැබුණා. දැන් බ්‍රෙක්සිට් එකට අවසාන දිනේ විදිහට නියමිත වෙලා තියෙන මේ මාර්තු මාසයේ 29 වෙනිදා කියන දිනේ තවදුරටත් දීර්ඝ කර ගැනීම උදෙසා තමයි මේ විදිහට පාර්ලිමේන්තුවෙන් ඇයට සහයෝගයක් ලැබුණේ. නමුත් මේකට යුරෝපා සංගමයෙන්ුත් සහයෝගය ලැබෙන්නට ඕනේ. ඒ ලැබෙවිද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි දැන් පසුගිය සතිය පුරාම කතාබහ වෙමින් තිබුණේ. යුරෝපා සංගමයට අයත් ඉතිරි රාජ්‍යයන්ගෙන් රාජ්‍යක අකමැති වුණොත් මේ දීර්ඝ කිරීමේ කාර්යාවලියට මේක කරන්න බෑ කියලා තමයි අපි ඔබට අවසාන වශයෙන් තොරතුරු වාර්තා කළේ. දැන් මොකද යුරෝපා සංගමයේ පැත්තෙන් මේ පිළිබඳව අපට වාර්තා වෙන තොරතුරු අමල් මේ සතිය වෙනකොට?
දිලුක්ෂි, යුරෝපා සංගමයේ බොහොම පැහැදිලිවම තෙරේසා මේට කිව්වා ඔවුන් මේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒ කැමැත්ත ලබා දෙනවා. නමුත් ඒක කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තෙරේසා මේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තොත් පමණයි කියලා. ඉතින් ඒ ඇයගේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙලට පාර්ලිමේන්තුව අනුමැතිය යටත්ව තව මාස දෙකකින් කාලයකින් දීර්ඝ කිරීමට ඔවුන් එකඟතාවය දක්වනවා. නමුත් ඒ එකඟතාවය ලබා දෙන්නේ මේ ලබන සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇයට ලබා දෙන ඒ වරමත් එක්කලයි කියලා. ඉතින් මේක ඉතාමත්ම තීරණාත්මක සතියක් වෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට. මේ සතිය ඇතුළතදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හැකියාවක් ලැබුණොත් ඇයගේ යෝජනාව සම්මත කරගන්න, එහෙමනම් යුරෝපා සංගමය ඇයට තව මාස දෙක කාලය ලබා දීමට සූදානම් ඉන්නවා. නමුත් ඇයට මේ ඇයගේ යෝජනාවට තුන්වැනි වතාවටත් ඒ සහාය ලබා ගන්නට බැරි වුණොත් බ්‍රිතාන්‍ය 29 වෙනිදා යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා කිසිම එකඟතාවයකින් තොරව.
ඔව්, දැන් අපිට වාර්තා වෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පැත්තෙන් අමල් දැන් මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව වන අගමැතිනි තෙරේසා මේගේ යෝජනාවලිය දෙපාරක් පරාජයට පත් වුණා. තව තවත් මේ යෝජනාවලියම සංශෝධන රහිතව අරගෙන එනවා නම් අපි මේකට ඡන්දය දෙන්න සූදානම් නැහැ කියලා විරුද්ධ පක්ෂය ප්‍රකාශ කර හිටියා. ඒ සම්බන්ධව මොනවද දැනට අලුතින් තොරතුරක් වාර්තා වෙනවද, නැත්නම් තත්වයේ ආකාරයේද, කොහොමද ඒ සම්බන්ධ තොරතුරු?
මේකත් ඇත්තටම දිල්දුසි තාමත්ම අර්බුදකාරී තත්වයක්. මොකද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරයා තීන්දු කරා එකම යෝජනාව දෙවරක් ප්‍රතික්ෂේප වුණාට පස්සේ එම යෝජනාවම නැවතත් ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බැහැයි කියලා. එතකොට තෙරේසා මේට මේ අයගේ යෝජනාව කිසියම් හෝ වෙනස්කම් වලට ලක් කරලා තමයි නැවතත් මේ ලබන සතියේදී ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න හැකියාව තියෙන්නේ. ඒ අය ගෙනෙන වෙනස්කම් එහෙම නැත්නම් සංශෝධන ඒවා ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව කථානායකවරයා විසින් තීන්දුව කිරීමට නියමිතයි. කෙසේ වෙතත් අයට දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට වෙන්නේ මීට කලින් අය ඉදිරිපත් කරපුම යෝජනාව නෙමෙයි, ඒක යම් ආකාරයකින් සංශෝධනයට ලක් කළා තමයි මේක ගේන්නට පාර්ලිමේන්තුවට අලුතෙන් ගේන්න සිද්ධ වෙන්නේ. ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව මේ ලබන සතිය වෙනකොට තීන්දුවේ.
ස්තුතිවන්ත වෙනවා අමල්. ලෝකයේ අලුත්ම තොරතුරු අපවෙත සමීප කිරීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි සුපුරුදු ලෙසින් ලෝවට විශේෂාංගයට අපිත් එක්ක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට. ඔබට බොහොම ස්තුතියි. අපි ලබන සති සිකුරාදා නැවතත් හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන්
දිටුක්ෂි. SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
Hear more stories in your language by visiting sbs.com.au.